ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
මවුබිමින් පුවත් ඔස්ට්‍රේලියාවේ අද උදෑසනවද විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය මෙන්න.
අද ජනවාරි මාසේ 9 වෙනිදා ඔස්ට්‍රේලියානු වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන පුවත් දෙස අවධානය යොමු කරන මවුබිමින් පුවත් විශේෂාංගයමයි. පසුගිය කාල සීමාවේ ශ්‍රී ලංකාවේ බස් රථ සහ ත්‍රිරෝද රථ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව යම් ආකාරයකින් අලංකරණය කරපු මොඩිෆයි කරපු රථ පරීක්ෂා කිරීමට ලක් වුණා. මේ පිළිබඳව සමහර රථ රියදුරන් සහයෝගය ලබා දුන්නා, සමහර රියදුරන් ඊට එකඟ වුණේ නැහැ. ඔවුන් ඔවුන්ගේ අයිතිවාසිකම් සහ අයිතීන් නැති වෙන්න යන බව අදහස් පළ කරමින් හිටියා. කොමනක් මේ මෝටර් රථවල ඒ වගේම ත්‍රිරෝද රථවල මගේ ප්‍රවාහන රථවල පෞද්ගලික බස් හිමියන් ඇතුළුව ඔවුන්ට අනවශ්‍ය ලෙස සවි කරලා තියෙන අමතර උපාංග ගැලවීම පිළිබඳව යම් අවධානයක් ඊයේ දවසේ පොලිස්පතිවරයා යොමු කරා යනෝ කිව්වේ මාස 3ක කාලයක් ඇතුළත පෞද්ගලික බස් හිමියන්ට බස් රථවල අනවශ්‍ය අමතර උපාංග ඉවත් කරන්න කාලය ලබා දුන්නා. ඒ වගේම පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් වැඩවලන පොලිස්පතිවරයා ඊයේ සාකච්ඡාවක් තියලා එහිදී ඔවුන්ට බලපාපු කාරණා පිළිබඳව අවධානය යොමු කරා. විශේෂයෙන්ම ඊයේ පෞද්ගලික බස් රථ වැඩ වර්ජනයකට යන්න හිටියා එයත් නිමාවටපත් වුණා. කොමුණත් ඒ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ ආකාරයෙන් අදහස් පළ කළා.
පොලිස්පතිවරයා විසින් බස් රථ හිමියන් සඳහා දැනුම් දුන්නා රටක මාර්ග විනය යනු රටක තත්ත්වය පිළිබඳ මිනුම් දණ්ඩක් බවත්, ඒ අනුව දේශපාලන අතගැසීම් වලින් තොරව මේ වන විට මාර්ග විනය සකස් කිරීමේ ක්‍රියාවලිය සඳහා පවත්නා නීති ප්‍රයෝග කරගෙන ඒ අනුව මෙහෙයුම් සිදු කරන බවට එතුමා දැනුම් දුන්නා. එමෙන්ම මෙම මෙහෙයුම් හේතුවෙන් දැනට දිනකට මාර්ග රියානතුරු වාර්තා වීම් 4 හෝ 5 වැනි ප්‍රමාණයක් දක්වා අඩු වී ඇති බවත්, එමෙන්ම අනිකුත් රියානතුරුද සැලකිතු ප්‍රමාණයකින් අඩු වී ඇති බවට වැඩිදුරටත් එතුමා සංඛ්‍යාලේඛන ආශ්‍රයෙන් පෙන්නුම් කළා. එමෙන්ම මෙහිදී පෞද්ගලික බස් හිමියන්ගේ නියෝජිතයන් විසින් ඉල්ලීමක් සිදු කරනු ලැබුවා වාහනවල අලංකරණය සඳහා සවිකර ඇති කොටස් ඉවත් කිරීම හෝ එය නීත්‍යානුකූල තත්ත්වයට පත්කර ගැනීම සඳහා ලබා දී ඇති සද්දක කාලය ප්‍රමාණවත් නොවන බවටත්, ඒ සඳහා මාස 3ක කාලයක් ලබා දීමට කටයුතු කරන ලෙසට. එහිදී පොලිස්පතිවරයා විසින් මෙම සවිකිරීම මගින් රියානතුරකට තුඩු දෙන, එසේත් නැත්නම් රියානතුරකදී අනතුරේ ස්වභාවය වැඩි කරන ආකාරයේ සවිකිරීම වේ නම් ඒවා ඉවත් කිරීමට පොලිසිය මගින් කටයුතු කරන බවට, එසේ නොමැති අනිකුත් සවිකිරීම නීත්‍යානුකූල ලෙස වාහනයේ ලියාපදිංචි සහතිකයට ඇතුළත් කර ගැනීම හෝ එසේ නොමැතිනම් ඒවා ඉවත් කර නීතිර අනුගත වීම සඳහා මාස 3ක කාල සීමාවක් ලබා දීමට හැකි බවට ඒ සඳහා එකවීම සිදු කළා.
ඊයේ පාර්ලිමේන්තුවේදී හරිනේ අමරසූරිය අගමැතිවරිය සහ නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අතර යම් සංවාදයක් ඇති වුණා. විශේෂයෙන්ම ගොවීන්ට ගොවි ජනතාවට ලබා දෙන පොහොර සානාධාරයේ නිසි කාලයට නොලැබීම පිළිබඳව සහ ඉදිරියේදී පොහොර ලැබෙන්නේ කවදාද කියන කාරණය පිළිබඳව පාර්ලිමේන්තුවේදී යම් ආකාරයකින් විවාද ඇති වුණා. මේ එහිදී අදහස් පළ කරගත්තු හරිනේ අමරසූරිය අග්‍රාමාත්‍යවරිය සහ නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා
2024-25 වන කාන්නය වෙනුවෙන් කුඹුරු ඉඩම් වල වී වගා කරන ගොවීන් සඳහා ලබා දෙන මූල්‍ය සහනාධාරයට අමතරව මියුරියට් ඔෆ් පොටෑෂ් මෙට්‍රික් ටොන් 25,239.73 පොහොර ප්‍රමාණයක් අප රජය විසින් නොමිලේ ලබා දීමට මේ වන විට සැලසුම් කර ඇති බව දැනුම් දෙනවා.
ඒ කියන්නේ ගොයන් කැපුවට පස්සේ හරි මුදල් ලබා දෙන කටයුතු කරනවා.
ගොයන් කැපුවෙන් පස්සේ පොහොර සහන ලබා දෙන්න TypeError නෑ නේද? අපන්නේ ඉස්සෙල්ලා ලබා නෑ නේද? එහෙම කිසිම එකක් නෑ. ගොයන් කැපුවෙන් පස්සේ පොහොර කාට ලබා දෙන්නද? එහෙම වෙන්නේ නෑ. ඊට කලින් තමයි ලබා දෙන්නේ. තව සති දෙකක් වෙනකොට සම්පූර්ණයෙන් ලබා දෙනවා. ඒක ගැන කිසිම සැකයක් තියාගන්න එපා.
ඒ වගේම වර්තමාන රජය ක්‍රියාත්මක කරන ණය ප්‍රතිවගත කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා. පහුගිය රජයන් ප්‍රතිවගත කරන ඉක්මනින් ඉවර කරන්න බලාපොරොත්තු වුණා. නමුත් ඒව කරගන්න බැරි වුණා. වර්තමාන රජයත් ඒ පිළිබඳව යම් අවධානයක හිටියා. ප්‍රශ්නය මතුවුණු වෙලාවේ ජාත්‍යන්තර සංවිධාන සමග එකතු වෙලා ණය ප්‍රතිවගත කරන සම්බන්ධයෙන් කටයුතු කරමින් හිටියා. ඒ පිළිබඳව ණය ප්‍රතිවගත කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව කබීර් හෂිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ චතුරංග අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ වගේ සංවාදයක් පැන නැගුණා.
අනුරකුමාර දිසානායක ජනාධිපති මහතා ජේවිපී රජයට ඒ ආත්ම විශ්වාසය තිබුණේ නැහැ. ඕකට කෙලින් ඉන්න මේ ණය ප්‍රතිවගත කිරීම නැවත සමාලෝචනය කරන්න සාකච්ඡා කරන්න බද්ද වෙරුන්නේ නැහැ. හැබැයි සිස්ටම් චේන්ජ් එකේ වැදගත්ම දේ නෙවෙයිද සුළුතර පිරිස මේ රටේ දේශපාලන බලවතුන් වෙන්න පුළුවන්, ව්‍යාපාරික බලවතුන් වෙන්න පුළුවන්, සමාගම් ප්‍රධානීන් වෙන්න පුළුවන්, බැංකුවේ ප්‍රධානීන් වෙන්න පුළුවන්, පුද්ගලික බැඳියාවන් තියෙන පිරිසක් මේ රටේ ඉලක්ක කරන සිස්ටම් චේන්ජ් එක වෙනස් කරන්න දෙන්නේ නැති මේ රටේ ප්‍රගතිශීලී නව්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන මේ ආර්ථික ප්‍රතිපත්ති, වෙළඳ ප්‍රතිපත්ති, කර්මාන්ත ප්‍රතිපත්ති, කෘෂි කර්ම ප්‍රතිපත්ති ඉස්සරහට අලුත් කරන්න දෙන්නේ නැති මේ බැඳියාව තියෙන පිරිසක් ඉන්නවා. ඒගොල්ලන් මේක තමයි සිස්ටම් චේන්ජ් එක. ඔබතුමන්ට බලය දුන්නේ ඒ ටික වෙනස් කරන්න. හැබැයි ඔබතුමන්ට ඒකෙන් ෆේල් මේ දින 100 තුල.
ණය ගතේ ඔබතුමාලා කාලෙන වැඩිපුර ප්‍රමාණයක් මම නිකන් අහන්නේ ඔබට වාණිවෙන් දැනීමක්වත් තියනද එහෙම ජරා විදියට ඔගොල්ලෝ ගත්තා කියලා. එක දෙවෙනි එක හාල් ප්‍රශ්නේදී විශේෂයෙන්ම අපි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙනවා සමහරලාට ඔබතුමාට ඇහෙන්නේ. ඒ කියන්නේ ඊළඟ කන්නේදී අපි මොකද්ද කරන්නේ, ඉදිරියට යද්දි කොහොමද සමූපකාර ටික හදාගන්නේ, ඉස්සරහට මේක වෙනස් කරන්නේ කොහොමද කියලා අපි සැරින් සැරේ කියන ඔබතුමාට ඇහෙන්නේ නැද්ද? ඒ ප්‍රශ්න තමයි මට අහන්න තියෙන්නේ.
ඊ දවසේ ශ්‍රී ලංකා මහ බැංකුව 2025 අලුත් අවුරුද්ද සඳහා වන ප්‍රතිපත්ති මාලාව එළිදැක්වීමේ අවස්ථාව පැවැත්ුණා. නන්දලාල් වීරසිංහ මහ බැංකුව අධිපතිවරයාගේ මූලිකත්වයෙන් තමයි මේ පැවැත්ුණේ. වසරේ මැද භාගයේ වෙනකොට ලංකාවේ උද්ධමනය ස්ථාවර මට්ටමකට ගෙනෙන්න පුළුවන් කියලා මහ බැංකුව අධිපතිවරයා සඳහන් කළා. අවුරුදු 75ක් පිරෙන ශ්‍රී ලංකා මහ බැංකුව 2025 අලුත් අවුරුද්දට ප්‍රතිපත්ති මාලාවේ ඉලක්කීමේදී තමයි ආචාර්ය නන්දලාල් වීරසිංහ මහ බැංකුවේ අධිපතිවරයා ඒ පිළිබඳව අදහස ප්‍රකාශ කළේ. මහ බැංකුව අධිපතිවරයා කිව්වේ ලංකාවේ ආර්ථිකය පසුගිය වසරේදී 5%කින් වර්ධනය වෙලා තියෙනවා කියලා, ශ්‍රී ලංකා මහ බැංකුවට පුරෝකථනයක් තියෙනවා කියලා. ඒ වගේම අවුරුදු 7කින් ලංකාවේ ආර්ථිකයේ සිදු වුණු වැඩිවීම වර්ධනය වුණු බවත් මහ බැංකුව අධිපතිවරයා සඳහන් කළා. ඒ අනුව ඊයේ දවසේ මේ ආකාරයෙන් පාර්ලිමේන්තුව සහය ආශ්‍රිත කාරණා පිළිබඳව අදහස්, ඒ වගේම ලංකාවේ මූල්‍යතත්වය පිළිබඳව අදහස් මහ බැංකුව අධිපතිවරයා නිකුත් කළා. ඒ සම්බන්ධයෙන් ඔහු ප්‍රකාශයක් සිද්ධ කළා. ඊයේ දවසේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සැලකිල්ලට ගත්තු රෙගුලාසි 4-3, ඒ වගේම එක නියෝගයක් සලකා බැලීමෙන් පස්සේ අනුමත කරලා තිබෙනවා. ආචාර්ය හර්ෂ සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ඊයේ රැස් වුණා. 1969 අංක 1 දරන ආනයන අපනයන පනතේ විධිවිධාන ප්‍රකාරව ඉදිරිපත් කරලා තිබුණු රෙගුලාසි වලට අනුව ආනයනික භාණ්ඩවල ප්‍රමිතීන්ට අදාළ ගැටලු පිළිබඳව වාර්තාවක් ඉල්ලුවා. නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා ඒ පිළිබඳව වාර්තාවක් ගෙන්වන්න කියලා. ආනයනය කරපු භාණ්ඩ වෙළඳපළට නිකුත් කරන්න කලින් ඒවා ප්‍රමිතීන් යුක්තයි කියලා සහතික කරලා සහතිකයක් නිකුත් කිරීමෙන් තහවුරු කර ගැනීමේ පටිපාටි පිළිබඳ වාර්තාවකුත් කමිටුවේ නිලධාරීන්ට ලබා දෙන්න කියලා උපදෙස් ලැබුණා. ඒ වගේම යම් ආකාරයකින් මේ ක්‍රමවේද පිළිබඳව ප්‍රශ්න ඇති වුණු වෙලාවේ නිලධාරීන් කිව්වේ උණ්ඩියල් සහ හවාලා ක්‍රියාකරුවන්ට මහ බැංකුවේ ලියාපදිංචි වෙන්න කියලා දැනුම් දීලා තියෙනවා. එහෙම ක්‍රියාත්මක වෙන්න එවැනි පුද්ගලයින් මූල්‍ය මෙහෙයුම් සිදු කිරීමට කලින් ලියාපදිංචි වීමක් සිද්ධ වෙන්න ඕන කියලා සඳහන් වුණා. ඒ වගේම මේ කාරක සභාවේ රෙගුලාසි අනුමත කරලා මූල්‍ය කටයුතු නිසා වෙන්න පුළුවන් අවදානම් සහ වාසි පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා නිලධාරීන්ට උපදෙස් ලැබුණේ යනෝ ඊයේ දවසේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති ආචාර්ය හර්ෂ සිල්ලා මහතාගේ මූලිකත්වයෙන් සභාපතිත්වයෙන් රැස් වුණා. පෞගේ 2024 මහමැතිවරණය ඇතුළු අනුගත මැතිවරණයන්වල ආදායම් වියදම් වාර්තා භාර නොදුන්නු අපේක්ෂකයන් සම්බන්ධයෙන් නෛතිකව කටයුතු කරන්න වැඩබලන පොලිස්පතිවරයා තීරණය කරලා තියෙනවා. ඒ අනුව මේ වෙනකම් ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකරුව අපේක්ෂකයන් 1042 පක්ෂ ලේකම්වරුන් සහ ස්වාධීන කණ්ඩායම් නායකයන් 197 සම්බන්ධයෙන් විස්තර වාර්තාවක් මැතිවරණ කොමිෂන් සභාව විසින් වැඩබලන පොලිස්පතිතුමා වෙත යොමු කරලා තිබෙනවා. ඒ අනුව මේ වග උත්තරකරුවන් මේ මැතිවරණ කොට්ටාසවලට අයිති පොලිස් කොට්ටාසවල අපරාධ විමර්ශන කාර්යාංශය මගින් මේ විමර්ශන ආරම්භ කිරීමට නියමිතයි කියලා පොලිස්පතිවරයා සඳහන් කළා. ඒ වගේම සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ කොට්ටාස භාර නිලධාරීන්ට උපදෙස් ලබා දීලා තියෙන්නේ. කොට්ටාස භාර නිලධාරීන් මේ මාසේ 31 කලින් විමර්ශනවලට අදාළ උද්ෘත සකස් කරලා නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගන්න කටයුතු කරන්න කියලා. ඒ අනුව මැතිවරණ ඉදිරිපත් වෙලා ආදායම් වේදම් ප්‍රකාශ ඉදිරිපත් නොකරූපු අපේක්ෂකයන්ටත් නීතිමය පියවර ගන්නයි රජය සූදානම් වෙන්නේ. යලි කෙට දිනේ හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නවා මම ශ්‍රී ලංකාවේ සිට මනෝජ් උදටියාවල.
මෞබිමෙන් පුවත් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය SBS සිංහල සේවයෙන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.